දැවුනේ. හිතටනේ දැවුනේ. හිත තියෙන්නේ එළියද? හරි, ඔබතුමේ කන්නාඩි එක්ක ඉස්සරහට ගිහින් බලන්නකෝ. පේන්නේ නැද්ද ඔබතුමේ කන්නාඩින් එහා පැත්තේ? එනකට ඔබතුමේ දන්නේ නැද්ද මං එහා පැත්තේ නේ මෙහා පැත්තේ ඉන්නේ කියලා? හොඳයි, බල්ලා බල්ලෙක් ඉන්නවද ගෙදර? නම මොකද්ද? ඈ බුරු බ්‍රූනෝ. බ්‍රූනේ අරන් යන්න. බ්‍රූනේ කන්නාඩි ඉස්සරහින් තියලා අහන්න. බ්‍රූනේ මොකද්ද අර එහා පැත්තේ ඉන්නේ කවුද? බල්ලෙක් ඉන්නවා. එයා කියයිද නැහැ කියලා? නෑ. ඉතින් ඔබතුමියට අවබෝධයක් තියෙනවා බල්ලට මුලාව තියෙන්නේ නේද? බල්ලා කියන්නේ කන්නාඩෙන් එහා පැත්තේ බල්ලෙක් ඉන්නවා කියලා. ඔබතුමිය කියන්නේ කන්නාඩෙන් එහා පැත්තේ මං ඉන්නෝනේ, මං ඉන්නේ මෙහා පැත්තේ කියලා. ඉතින් ওই ටිකම තමයි අපිට මේ තේරුණාට බාහිරයක් තියෙනවා කියලා රහතන් වහන්සේ කියන්නේ නැහැ. කවදාවත් බාහිරයක් තියෙනවා. මේ ඇතුළෙම සංසිද්ධියක් තියෙන්නේ කියන එකයි උන්වහන්සේගේ අවබෝධය. එතෙන්ද තමයි අපි මේ යන්න ඕනේ. ඒක දැක්ක දවසට එළියට අපි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැති වෙනවා. බලන්න මේ පිට දෙයක් නෙවෙයිනේ, ඇතුළටමනේ මේ විඥාණයෙන්නේ හැමදේම දැනගන්නේ. ඔබතුමිය හිතන්නක විඥාණයෙන් කොහොමද එළියක් දැනගන්නේ කියලා. එහෙම එකක් පුළුවන් වේද විඥාණයට? කවදාවත් බැරි වැඩක් ඔය කරන්න නේද? ඉතින් බාහිරයක් තියෙනව නෙවෙයි, බාහිරයක් තියෙන බවට මෙයා අදලා දෙන එකක් විතරයි තියෙන්නේ. හ්ම්, සැකයි නේද ටිකක්? ඔබතුමිට සැකයිනේ. ඉතින් ඔය ඇහැ එහෙනම් මේ ගැහත් තියෙනව නෙවෙයිද කියලා හයි නේද? මේ තියෙන්නේ පේන්නේ මොකේද කියලා හයි නේද? ගලවන්නකෝ ඇහැ. අපිට නැද්ද ගෑරුප්පක් වගේ එකක් හොයාගන්න? ඈ නැද්ද ගෑරුප්පක්? බැරිද හොයාගන්න? හිතන්නකෝ එහෙනම් ගැලෙව්වයි කියලා. ඕනේ ඉතින් අපි ඇහැ ගලවලා අපි අර කවුරු හරි මෙහෙ කෙනෙකුට වැඩ කරන කෙනෙකුට කියලා මේක ලබන සතිය සෙනසුරාදාට අපි එන්නේ පොඩ්ඩක් අපුට එහෙම අරන් යන්න දෙන්න නැතුව බලාගන්න කියලා නේද? ඉතින් මොකද වෙන්නේ? ඇහැට කුණු වෙනවා නේද? පණුව හැදෙනවා, ගොළු බෙල්ල හැදෙනවා, කූඹි ගොල් හදා ගන්නවා. හරි, අපි ඊළඟ සතිය ඇවිල්ලා මේ මයික් එක ගලවලා ගිහිල්ලා අහනවා පණුවන්ට දීලා. පණුවනේ මොකද්ද? මොකද කියන්නේ? අපේ කෑම. ගොළු බෙල්ලෙන් අහනවා මොකද්ද? අපේ ගේ නේද? කූඹින්ගෙන් අහනවා මොකද්ද? අපේ ගොළ. අපෙන් අහනවා මොකද්ද කියලා? මගේ ඇහැ. කවුද ඇත්ත කිව්වේ? කවුද බොරු කිව්වේ? අපි ඔක්කොම ඇත්ත කියලා තියෙන ලෝකෙට ඇත්ත නේද? ඉතින් මේ විඤ්ඤාණයෙන් හදාගන්න හැටි. ඉතින් මේ ඇහැ කියලා අපි හදාගත්තා. දැන් සලායතනේ කියන්නේ නාම රූප වලින් හදලා විඤ්ඤාණයෙන් දැනගන්න එකක්. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයට යටත් වෙච්චාර අනිත් දේවල් වගේමයි. තියෙන එකක් නෙවෙයි. නාම රූප වලින් තමයි සලායතනේ හදන්නේ. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර ටිකක් තමයි විඤ්ඤාණ වෙන්නේ. මේ ඇතුලේ වැඩක්. එළිය ඇහක් තියෙනනේ. ඉතින් ඔබතුමිය කියයි ඉතින් ඇහැ නම් හරි හාමුදුරනේ. කමක් නැහැ කියමුකෝ. ඉර නැද්ද? අපි මේ ගෙදර ගියන්න ගහනවා නේද බෝඩ්? මෙහෙ නැන්නේ පන්සලන්නේ. ගෙවල් වල ඇති බලන්න ගිහලා ඉරහඳ දෙක ගහගෙන තියෙනයි. ඉරහඳ වගේ ස්ථිරයි කියලා. හැබැයි ওই දෙක හදාගත්තොත් අනිත් ඔක්කොම කඩා හැලනවා නේද? ඉර නැද්ද එතකොට ඔබතුමිට හිත නැහැ ටීට. ඉර තියෙන. හා. මට නැහැ. ඇයියේ? ඔයිද ඒකට බාහිරේ නිට්ටයයිනේ. එහෙනම් බාහිරේ නිට්ටයයි නේද? බම් බාන්න ඉර ගම්මුකෝ අපි. ඔබතුමිට තව චුට්ටක් පැහැදිලි වෙන්න. අපි හිතනවා ඉර තියෙනවා කියලා හිතෙනවා නේද? ඔච්චර තියෙන ඉර අය මොනවද ඔක කියන්නේ? ඉර නැත්තන් නේද? ආන්දර මොන පිස්සු කතාවද මේ කියන්නේ? ඉර නැතුව අය ඔය පේන්න පැහැදිලිව තියෙන ඔක්කොටම තව ටික දවසින් ඉරට යයි නේද කට්ටිය? මොකද අපි සත්තු තුන්දෙනෙක් කරන් බලමු මේ සංඥාවේ තියෙන වෙනස. හ්ම්, කවුද සත්තු මෙහෙ ලේසියෙන් ගන්න පුළුවන්? පයිත්‍ර හතේ මොනද ලේසියෙන් ගන්න පුළුවන් සත්තු ඉන්නේ? කොකෙක් හොයාගන්න බැරිද? අර වැවදිහා ඉන්නව නේද? කොකෙක් අල්ලා ගන්නකො. සල්ලි වැඩිය චාර්ජ් කරන්න නැත්නම් සත්තු ගන්නකො. පූසෙක් ගත්ත හැකිනේ. ඉතින් පූසෝ එනවනේ. කෑම කණ්ඩ එහෙම එනවනේ. පූසෙක් ගන්න. වවුල්ලු ඉන්නව නේද ගේ? ආ වවුලෙක් ගන්න පොඩි පරීක්ෂණයක් කරමු. සත්තු තුන් දෙනා අල්ලගෙන. කොකායෙන් අහන්න හවස් වෙනකොට මොකෝ කොකෝ. ගෙදර යන්න කලබලයි. ඇයි තව ටිකක් මාළු බාන්නකො. ඔය ඉන්නේ සත්තු. නෑ 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 මට රැවෙන්න කලින් ගෙදර යන්න ඕන. අර ඉර බැහැගෙන යනවා. ඇයි ඉර බැස්සාම? මට කරුවලයි. ආ එහෙමද? රට මෙහෙනම් මේ දවල් රැවෙනකොට කරුවලයි නේද? ඔන්න ලියාගන්න පොතේ. ඊළඟට අහන්න පූසගෙන්. පූසෝ ඇයි ඔයා තව මේ කරුවලේ දඟලන්නේ? කොකා නම් ගෙදර ගියා. ඔයා මොකද මේ සත්තු දඩයන් කර කර ඉන්නේ? ඇයි ඉතින් කොකා ගියා මටමකෝ. මමත් දඩේමක් කරගෙන එපා ගෙදර යන්න. ඇයි පූස කරුවල? කරුවල මොකද්ද ඒ කතාවේ තේරුම? සිංහලෙන් කියන්න මොකද්ද ඒ කරුවලයි කියන්නේ? ඇයි පූස මේ රෑද දවල්ද? මට තේරෙන්නේ නැහැ මේක. ඇයි? පූසට රෑටත් හොඳට ඇස් පේනවා, දවල්ටත් හොඳට ඇස් පේනවා. යාට රෑ දවල් කියලා ભેදයක් නැහැ. කොකාගෙන් අහන්න. කොකෝ අර දෙන්න නම් බොහොම පරස්පර විරෝධී අදහස් දෙයක් දැක්වේ. කොකානේ කවුද? වවුලා. ඔයාට මොකද මේ දැන් රෑද දවල්ද? මොකද යා කියන්නේ? ඇයි ඔයගොල්ලෝ මට මේ කරදර කරන්නේ මේ මහරෑ? ඉතින් එයා කිය වයින්ව අපිට නිදා ගන්න දෙන්නේ මේ රෑ 12ට විතර කතා කරනවා කියලා යාට. ඉතින් යාට මහරෑලු. ඉතින් අපි අහන වවුලෝ පිස්සුද අර ඉර තියෙන්නේ මොන මහ මොන ඉරද? මට එහෙම එකක් පේන්නේ නැහැ. කොහෙද? මේ මහ කරවලේ කියන්නේ නැද්ද? කියනවා නේද? එහෙනම් මොකද වෙලා තියෙන්නේ මේ? මේ අපේ සංඥාවක් නේද? ඉතින් අපේ සංඥාවක්. ඉතින් දැන් ඔබතුමියට හිතෙනවා නැතිනම් ඔය සත්තුන්ටනේ මිනිස්සුන්ට ඔහොමයි කියලා. ඔබතුමියට වෙලාව තියෙනවා නම් සතියක් විතර මෙහි නැවතිලා ඔය කවුරු හරි කැමටියක් ගෙනත් දෙන්න. ඇස් පියාගෙන භාවනාවක් කරන්න. ඔය මොකුත් බලන්නේ නැතුව චූටි හිලගෙන අන්න අර හිල ඇති හොඳටම. ඒ හිල දිහා බලාගෙන හින්ද එලියක් 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 කියලා ඇස් පියාගන්න. පියාගෙන අර දැකපු එකම සිහි කරන්න එලියක් 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 කියලා. අය පය බලන විතර අය අරක දිහා බලන්න. ඔහොම ඔකට අපි කියන ආලෝක සංඥා වඩනවා කියලා. දවස් දෙකක් කරන්නකො. ටෝච් නැතුව යන්න පුළුවන් කරවලේ. මේ ආලෝකය හදාගන්න පුළුවන්. මේ අත්‍තරම අපිට තියෙන සංඥාවක් විතරයි. ඉතින් ඒ විදිහට දැනගන්න මේ ලෝකේ තියෙන දේවල් තියනවා නෙමෙයි තියන බවට මේ කර්මාන් රූපව හදලා පෙන්වන ස්වභාවයක් විතරයි තියෙන්නේ. ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. ලෝකේ දේවල් ඔබතුමිය කියන හැටියට එළිය තියනවා නම් අපිට පේන්නේ වෙන දෙයක් නම් එළියේ යමක් තියනවා. එහෙනම් ඒව නිට්ටයයි. එහෙනම් අය අපිට මේ ධර්මයේ බුදුරණන්සිට දේශනා කරන්න දෙයක් නැහැ. ඉතින් එහෙම එකක් නැහැ. මේ සංස්කාර කියලා බුදුරණන් කියන්නේ සකස් කරගත්ත ස්වභාවය. අපි මේ හිතෙන් සකස් කරගත්ත ස්වභාවයක් තියෙන මේ හැම දෙයක්ම තියෙනව නෙවෙයි නැති දේවල්මයි එක. ඒ කියන්නේ සබ්බේ සංඛාරා අනිච්චා කියලා. ඉතින් මේක කවුරු හරි දැක්කොත් මේ විදර්ශනා ඥාණයෙන් දැක්කොත් කවුරු හරි ඇත්තටම මේ එළිය දෙයක් නෙවෙයි. අපි මුලාවක නේදින්නේ ඇතුළෙම වැඩක් නේද මේ එළිය වගේ පේන්නේ. ඒක කවුරු හරි යම් දවසක අවබෝධ කරගත්තොත් යදා පඤ්ඤාය පස්සෙත් යතනින් මිද දුක්කේ. එතනම යා දුකෙන් මිදෙනවා. අයනම් කවමදාකවත් ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැහැ. ඒක රාතන්නාංශ කෙනෙක් කියලා මේ පොඩි තැනකින්. ඉතින් ওই ටික තේරුම් කරගන්න අපිට තියෙන අමාරුව දුෂ්කරතාවය නිසා තමයි අර ආත්මෙතුමිය කියව විදිහට මේක විඥාණයට නිරන්තරයෙන් මේ අදහස දිදී 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 කාලයක් ගත වෙන්නේ. දවස් 7ක් යනවා දක්ෂයෙකුට නම් අදක්ෂයෙකුට නම් අවුරුදු කීයද 7ක්. ඉතින් ওই කාලය ඇතුළත මේ වැඩේ කරගන්න පුළුවන්. පොඩි දරුවෙක් හදාගන්න කීයක් යනවාද අවුරුදු? බින්දරට අත පුච්ච ගන්න නැතුව කුණු කටේ දා ගන්න නැතුව මෑණිවරුන්ට හිතනට අවුරුදු 5න් බැරිද? පයෙන් හතෙන් පුළුවන් නේද? ඒ ගානමයි විඥානෙත් ඉතින්. දරුවයි විඥානේ රසක් නැහැ. විඥානෙත් ඒ විදිහටම හැදි හැකි. අද හදන්න පටන් ගන්නකො පොඩි දරුවෙක් වයස ගියට කමන්නේ දරුවෙක් හදන්න පටන් ගන්නද? ඈ? විඥානේ හදන්න පටන් ගන්නද අද? දක්ෂයෙක් නම් මේ මෑනුර දරුවෝ හදලා දක්ෂ නිසා දක්ෂයෙක් නම් මොකද වෙන්නේ? දවස් 7ක් ඇතුළත හදාගත්ත හැකි. ඈ? අදක්ෂයෙකුට නම් අවුරුදු 7ක් යනවා. ඔබට මේක පැහැදිලිද? කවුද අහුවේ ප්‍රශ්නේ? පහදලද? සේන ලොකු ප්‍රශ්නයක් නේද? ආයතන ක්‍රියාකාරීත්වය නේද? ඉතින් ඔකට මේ ආයතන සංග්‍රහයෙන් බලන්න වෙනවා නේද? ඈ? රජයේ තියෙන ආයතන සංග්‍රහය කියලා එකක් ඒක අරගෙන කියව ගන්න. ඔක්කොම ආයතනවල ක්‍රියාකාරීත්වය ගැන හොඳ පැහැදිලි විස්තරයක් දීලා තියෙනවා. ඕනනම් මුදල් රෙගුලාසියත් ඕකත් එක්කම බලන්න. මේ දෙක එකට බැලුවා නම් ඕනම රාජකාරියක් කරගන්න පුළුවන්. කවුරුත් දන්නේ නැත්නම් අපි මහාචාර්යතුමා කියලා දෙයි. ඈ? ඒ විදිහට කරගන්න. අපිට මේ අදහස් කරේ ඒ ආයතන නෙවෙයි නේද? සල ආයතන ගැන නේද? අපි හිතමුකෝ මෙහෙම. කාලේ ගැට කමක් නැද්ද ටිකක්? ඈ? කාලේ ටිකක් ගැට කමක් නැහැ නේද? මේ ආයතන මෙහෙම දකින්න. මං අර ඔබතුමියගේ ප්‍රශ්නේ අර එතුමියගේ ප්‍රශ්නේ මෙතුමියගේ ප්‍රශ්නේ තුනම එකට කරලා කියන්නම් දැන්. හොඳට අහගන්න. මගේ වණන්නේ මම මොනවද දන්නේ නැහැ මේ බුදුරණාංශගේ ධර්මය. මේ සූත්‍රයේ තියෙන්නේ සලායතන මේ මොකද්ද සූත්‍ර පිටකේ කොතනක් තියෙන්නේ? සංයුක්ත නිකාය සලායතන වර්ගයේ ආසිවිස කියන කාණ්ඩය තියෙන්නේ. මේකේ නම තමයි චප්පානක සූත්‍රය. ච කියනකොට කීයද? 6යි නේද? පානක කියන්නේ සත්තු. චප්පානෝ කෝපුම මේකේ නම. ඒ කියන්නේ සත්තු 6 දෙනෙක් උපමා කරගත්ත සූත්‍රයක්. උච්චප්පානෝ කූපම ඒක සත්තු හැදෙන මේ මුකේටද පවගලා තියෙන්නේ සලායතන වලට එහෙනම් හරි ලේසි වෙන තැනක් නේද අපි බලමු කොහොමද මේ සූත්‍රය බුදුරණන්සේ දේශනා කරන්නේ කියලා මට මතක හැටියට මං කියන්නම් ඒක ගොඩක් මතක නෑ වරදුනොත් මේ පිංගුතුන් මාව නිවැරදි කරන්න බුදුරණන්සේ ඉස්සරෝම දේශනා කරනවා මෙහෙම දෙයක් ඔන්න කකුලේ තුවාලයක් තියෙන පුරුෂයෙක් වනයේකට යනවලු එහෙම ගිහාම ඒ වනයේ තියෙන අර කුස කටුවල් කුස කටු කියන්නේ කටු జాතියක් තියෙන කරඹ කටු වගේ ඒවා කකුලේ ඇයෙනවලු එහෙම නැත්නම් අර කොළ වර්ග තියෙනවලු ඒවට ඇඟ කැපෙනවලු සරපත් කියන ඒවා නේද ඒ සරපත් වලට ඇඟ කැපෙනවා අපේ කැලේ ගිහින් තියෙනව නේද නැද්ද එන්නකෝ අපේ පැත්තේ කියාවලා පෙන්නන්න කැලේ කටු ඇනිලා ඇඟ කැපිලා එරමිනිය වලට හාරගෙන ගිහිල්ලා නේද හරි අමාරෙන් තමයි එළියට එන්න වෙන්නේ ඉතින් අර තුවාලයක් තියෙන කෙනා කැලේට ගියාම හොඳටම අමාරු වෙනවා නේද ඉතින් එයා කැලේට ගිහම දැනගන්න ඕනලු එයාගේ සංවරය මොකද්ද අසංවරය මොකද්ද කියලා දැනගන්න ඕනලු සංවරය කියලා කියන්නේ මං කොයි විදියට හිටියොත්ද කටු ඇනින්නේ නැත්තේ කොයි විදියට හිටියොත්ද කටු ඇනින්නේ කියන එක එයා දැනගන්න ඕන සංවරයත් අසංවරයත් දැනගන්න ඕන ඉතින් එහෙම කියලා බුදුරණන්සේ දේශනා කරනවා ඒ වගේම ස්වාමීන් වහන්සේ නමක් ගමකට හෝ ආරණ්‍යයකට ගිහාම ඒ ගමේ අය එහෙම නැත්නම් ඒ ආරණ්‍යය කියනවලු ඔය ස්වාමීන් වහන්සේ මේ විදිහට කියන්නේ මේ විදිහට කරන්නේ එයා නම් මහා කට්ටක් අපි කියන්නේ නැද්ද එහෙම ඈ අනේ දැන් අද හැන්දාවට මේ පිංගුතුන් කියන්නේ දාපු අර හාමුදුර කෙනෙක් අදර කොහෙද කැලේක ඉඳලා ආවා එයා කියනවා මේ එළිය රූප නැතිලු අනේ මන් දන්න මහා කට්ටක් එයා කියන්නේ නැද්ද කියනවා නේද එහෙම කියනවා අපි අපි කියන්නේ කට්ටක් කියලා බුදුරණන්සේ තේ කට්ටම තමයි එතන කොහොමද කියන්නේ අර මොන ගාම අසුචි ගාම කණ්ඩකෝ කියලා කියන්නේ ලස්සන වචනයක් දාලා තිනවා ගමට අපිරිසිදු කට්ටක් කියලා ඈ ඉතින් මේ පිංගුතුත් එහෙම කියනවා නේද ආපෝ ඒ හාඳුරු එයා කියන රූප නැතිලු ඉතින් අපි එහෙම කිව්වේ නැහැ නේද එහෙම කිව්වේ නැහැ ඉතින් එහෙම කියලා කියනවා එයා හරි කට්ටක් කියලා කියනවලු එහෙම කිව්වහම අර ස්වාමීන් වහන්සේ දැනගන්න ඕනලු ඒ ගමේ අය කියනවා මට මේ මහා අපිරිසිදු කට්ටක් කියලා අසුචි ගාම කණ්ඩකෝ කියලා කියන්නේ මහා ගමට අපිරිසිදු කට්ටක් කියලා එහෙනම් මං කොහොමද සංවරය තියෙන්න ඕන මගේ කොහොමද අසංවරය තියෙන්න ඕන කියලා දැනගන්න ඕන සංවරයත් අසංවරයත් දෙක දැනගන්න ඕනලු ඉතින් ඔහොම කියලා බුදුරණන්සේ දේශනා කරනවා මේ විදිහේ ලස්සන සුන්දර දේශන මේ පිටින් දන්න දෙයක් මේක මම නැවත කියන්නේ අපි සත්තු හැදෙනෙක් ගන්නවලු මොනවාද ගන්න සත්තු ඔව් ණයෙක් ගන්නවා කිඹුරේ ඈ නෑ කිඹුලෙක් නේද කිඹුලෙක් ගන්නවා නරියෙක් ගන්නවා ඔව් වඳුරෙක් ගන්නවා අය බල්ලෙක් ගන්නවා තයිකෙක් අඩුයි ඈ කුරුල්ලෙක් ගන්නව නේද එතකොට 6යි නේද දැන් බලන්න ඔය නානා විශේෂ නානා ගෝචරයේ සත්තු තමයි ගන්න කියන අපිට ඕන සත්තු අරගෙන හරියන්නේ නැහැ නානා විශේෂ තියෙන නානා ගෝචර තියෙන ඉතින් කිඹුලා කොහෙට දැන්නේ වතුරට නේද කිඹුලා වතුරට අදිනවා බල්ලා දිනවා ගමට බල්ලට තනියෙන් ඉන්න බෑනේ නේද ගමේ ඉන්නේ ඊට පස්සේ නරියා කොහෙට දදින්නේ නරියා නෑ නරියා නම් සොහනට අදිනවා කියලා තමයි දැන් නම් සොහන වල කණ්ඩ දේවල් නරින්ට නෑනේ නේද ඒත් කොහෙට හරි අපි අදිනවා කියමුකෝ නේද ඒ පැත්තේ ඔව් කැලේට අදිනවා කියලා කියමුකෝ නරි උඹහට අදිනවලු සර්පයා නේද වඳුරා කැලේට වගස් වලට අදිනවලු කුරුල්ලා හසට අදිනවලු දැන් 6 දෙනා 6 පැත්තට අදිනවා දැන් අපි මොකද කරන්නේ රැහැණක් අරගෙන ලණුවක් අරගෙන අර සත්තු 6 දෙනාම ගැට ගහන එකට ගැට ගහලා අතෑරිනවා දැන් මොකෝ වෙන්නේ හය පැත්තට යනවා නේද දැන් මේ පින්තුන්ගේ හය පැත්තෙන් ආපු අය ඉන්නවා නේද මේ පැත්තෙන් ආපු ඉන්නේ හය පැත්තෙන් ආපු අය හය දෙනා එකට ගැට ගහලා අතෑරියොත් මොකද වෙන්නේ ඔව් ශක්තිවන්තයා අදගෙන අනිත් පස් දෙනාත් තරම් gederayi නේද කණ්ඩ දෙන්න වෙන ඔක්කොටම නේද ඒ වගේ තමයි අර සත්තුන්ට නානා විශේෂ නානා ගෝචරයේ තියෙන සත්තු හය දෙනාත් එකට ගැට ගහලා අතෑරපුවා මොකද වෙන්නේ හය පැත්තටම ඇදිලා යනවාද එහෙම නැත්නම් එක පැත්තකට ඇදිලා යනවාද ඔව් බලවත් සතා අර පස් දෙනත් ඇදගෙන එනවලු බලවත් සතා ඒ පස් දෙනත් ඇදගෙන එනවලු දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේ අපෙත් ඇහැයි කනයි නාසයයි දිවයි කයයි මනයි කියන මේ ආයතන හය එකට ගැට ගහලාලු තියෙන්නේ බලවත් වෙච්ච එක්කෙනා දැන් යනවලු දැන් මේකේ තේරුම හොයන්න වෙනවා අපි මොකද්ද මේකේ තේරුම කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕකළු අසංවරේ ඔන්න අසංවරේ එහෙනම් අර ස්වාලයක් තියෙන වණයක් තියෙන එක්කෙනා කැලේට ගිහාම අර කුසකටු කකුලේ ඇයෙනවා අර සරපත්තලට අඟ කැපෙනවා මොකද මේකට හේතුව අසංවරේ එයාගේ අසංවරේ එයා දක්ෂයෙක් නම් වනේ යන්න හොඳට දන්නවනම් කපා ගන්න නැතු කටු වැඩ ගන්න නැතු යන්න බැරිද පුළුවන් නේද එහෙම යන්න බැරි නම් පෛත්‍ර මහත්තයා කියනවා කැලේ නෑ දැන් කැලේ යන හැටි නේද ඔය කැලේ ඉන්න ගිහිල්ලා කපා ගන්න නැතු කටු වැඩ ගන්න නැතු ඉන්නවා නේද මොකද එයාගේ සංවරේ තියෙනවා හැබැයි අසංවරේ තිබුණොත් ඒක නැති වෙනවා දැන් එහෙනම් ඔන්න අර සත්තු හය දෙනා වගේලු අපේ අසංවරේ ඒ කියන්නේ අපේ ඇහැයි කනයි නාසයයි දිවයි කයයි මනයි එකට ගැට ගහලාලු තියෙන්නේ ඉතින් බලවත් වෙච්ච එක්කෙනා දැන් යනවලු බලවත් වෙච්ච එක්කෙනා දැන් යනවලු හොඳට හිතන්න බලවත් වෙච්ච එක්කෙනා දැන් යනවලු ඕ මනත් එක්ක නේද මන කියන්නේත් ආයතනයක් එහෙනම් මේ සලායතන කියන්නේ අපි හිතාගෙන ඉන්න විදිහට මෙතන තියෙන හැක්වත් මෙහි තියෙන කනක්වත් මේ නාහෙවත් මේ කයවත් මේ දේවවත් නෙවෙයි මොනවද මේ එකට ගැට ගැහිච්ච සත්තු හය දෙනෙක්ලු බලවත් වෙච්ච එක්කෙනා දැන් යනවලු දර සත්තුන්ගේ උදාහරණයක් ගන්න ඉතින් කිඹුලා කොහෙටද යන්නේ වතුරට තනියෙන්ද නෑ අර පස් දෙනත් ඇදගෙන වතුරේ නයා කොහෙටද යන්නේ හුඹහට තනියෙන්ද අර පස් දෙනත් ඇදගෙන හුඹහට යන්නේ අන්න එහෙනම් ඒ ඒ මනෝ රූපේ තියාගන්න සලායතන වලට එහෙනම් මේ ඇහෙන් රූපයක් දකින්න තන තනියෙන්ද නෑ එයා ඒ වෙලාවේ බලවත් වෙලා අනිත් පස් දෙනා ඉන්න දැන් හොයන්න මොකද්ද මේ සිද්ධිය කියලා හොයන්න දැන් බලන්න සාමාන්‍ය මොනවද මේ පැත්තේ තියෙන්නේ අපි ඉතින් කැලේට පැත්තට බඩරින් කිව්වට මේ පිංගුතුන් බඩරින් දැකලා නැහැ නේද මේ මොනවද තියෙන්නේ මේ කජු තියනවද හැමෝටම කජු දැකලා දිනවද කජු නේද ඔන්න දැන් මං කජු කියලා කිව්වා නේද කියනකොට මොනවද දැනගත්තේ ඈ කජු දැනගත්ත නේද ඔව් කජු කියලා දැනගත්තා දැන් බලන්න මං කජු කියනකොට චිත්තකත උසන්න කටට කෙලින එකගේද කියලා කවුරුත් නැද්ද පෛත්‍ර මහත්තයා නම් කෙලවලා තියෙනවා කටට ඔන්න පෛත්‍ර මහත්තයාගේ බලවත් උනේ මොකද්ද දිව දිව බලවත් උනා නේද කජ කියනකොට ලස්සන කජ පෝලමක් කජ ගෙඩියක් ඒක යට තියෙනවා සුන්දරත්වයේ කාටද වැටුනේ මෙතුමාට වැටුණා ඔන්න එතුමාට කොහෙද බලා ඇහැ බලවත් උනා නේද ඉතින් කජ තලන එකක් එහෙම මතක් වුණේ කාටද කජ තලනවා කජ පොත් වරිනවා එන්න යාට පොට්ටබ්බේ බලකය ප්‍රබල වුණා නේද තව කෙනෙකුට කජ රස තව කෙනෙකුට දැවුණා නේද කජ සුවඳ කාටද කජ සුවඳ වෙන්නේ අන්න හාමුදුරු කියන අර සුවඳ ගන්න බටලියේ පැත්තේ තියෙන කජ නේද එහෙනම් එක එක්කෙනාට එක එක නෙමෙයිද බලවත් උනේ ආයතන ඈ එහෙනම් මොකද්ද මේ වෙන්නේ ඔව් මෙතන වෙන සංසිද්ධිය හොඳට ඉගෙන ගන්න දැන් මොකද වෙන්නේ මෙතන අපි සංඥාවක් ගන්නවා නේද සංඥාවක් ගත්තාම මොකද වෙන්නේ ඒ සංඥාවට සංඥාවක් කියන්නේ අර ඵලය හඳුනා ගන්න එක දැන් ඔන්න දෙකක් එකතු වුණා සද්දයක් ආවා ඒ සද්ද කොච්චරක්ද කියලා අඳුරා ගන්න එකටයි සංඥාව කියන්නේ හඳින්වීමක් ඔව් හඳුනා ගන්නවා කියන්නේ අපි හිතුව ඔන්න දැන් පොඩි දරුවෙකුට උණ උණ කියන්නේ රත් වෙලානේ ඉතින් ඒ රත් වෙච්ච එක අඳුරගන්නේ කොහමද උණ කටුවෙන් නේද උණ කටුවෙන් අඳුරගන්නේ කොහමද දැන් එයාට 104ට උණ කියන්නේ එතකොට 104 කියන්නේ මොකද්ද සංඥාව උණ කියන්නේ මොකද්ද වේදනාව උණ කියන්නේ වේදනාව 104 කියන්නේ සංඥාව යං වේදේති තං සංජානත නේද විඳින දේ තමයි අපි අඳුරගන්නේ ඔන්න සද්දයක් ඇහුණා සද්ද කියන්නේ දෙකක ඵලයක් ඒ ඵලය අපි අඳුරගත්තා නේද ඉතින් ඒ අඳුරගත්ත සංඥාවට තමයි අපි විතර්ක යන් සංජානන් තම් විතක්කේති ඒ සංඥාවට තමයි අපි විතර්ක කරනගෙන හොයනවා අපි හොයනවා ඔය විදිහ සංඥා අපි හිතමු කොන්න දැන් මං කජු කිව්වා කියනකොට ඔන්න මේ පින්වතුන් අපි මේ මේ වැරදි තැනක් මං කියන්නේ ඈ මේක හරි කියලා ගන්නවා නමුත් මෙතන නොකිය අපිට කරන්න දෙයක් නැහැ අපි හිතමු කනයි සද්දේ ගැටුණා කියලා හිතන්නකෝ එහෙම. ඔන්න කණයි සද්දේ ගැටුණා. දැන් ආයතන දෙකක් ගැටුණා නේද? බාහිර ආයතනේ, අභ්‍යන්තර ආයතනේ. දැන් කණයි සද්දේ ගැටෙනකොට හිතන්නකෝ රත් උනායි කියලා. ඉතින් මේ දෙක ගැටුණු රත් වීමක් වුණා කියලා උපකල්පනයක් ඈ. රත් වෙන්නේ කොහෙද නේද? උදාහරණයක් කියමු, කණයි රත් වේ ගැන රත් උනා. ඉතින් අපි හිතමුකෝ රත්ුනේ කීයටද? රත්ුණා කියන්නේ වේදනාව නේද? ගැටෙනකොට හැදෙන ඵලය කියන්නේ වේදනාව. එහෙනම් රත් වීම කියන්නේ වේදනාව. දැන් අපි හිතමුකෝ කීයටද රත් වෙන්නේ? කීයට විතරද? 12ට. ඔන්න 12ට රත් වුණා. දැන් 12 කියන්නේ මොකද්ද? 12 කියන්නේ සංඥාව නේද? ඔන්න දැන් 12 කියන්නේ සංඥා. දැන් ඔන්න හොඳට මතක තියාගන්න. ඔන්න මේ පුංචි කාලේ මේ පින්වතුන් යනවා වත්තපල්ලෙහා. යනකොට කජු පූලන් ඉදිලා ලස්සනට කහ පාටට කජු පූලන් කළු පාට කජු ගෙඩිය තියෙනවා. ඉතින් ලේන්නු කාලා කටට කෙලවුණනවා අපිත් නේද? අපිත් ඉතින් කඩලව කනවා කැස්ස හැදෙනවා. දැන් අම්මයන් අහනවා, අම්මේ මොනවද මේ? අම්ම කියනවා මොකද? පුතේ වා කජු. දැන් අපේ කනට ඇහෙනකොට කීර රත් වෙන්නේ? ඈ කීර රත් වෙන්නේ? කණයි සද්දේ ගැටුණා, කජුයි කණයි ගැටුණා, කීර රත් වෙන්නේ? රත් වෙනවා. කීයද රත් වෙන ගාන? 12යි නේද? අපි කිව්වේ 12යි කියලා ඉස්සෙල්ලා. එහෙනම් අද කජු වගේම තමයි දැක් කජු කියලා ඇහෙනකොට. එතන කවද වුණත් 12ට තමයි රත් වෙන්නේ නේද? ඔන්න එදා 12ට. ඔව්. ඈ දැන් දරුවෙකුට උණ කියන්නකෝ. ඉතින් උණ කියපුවාම අපි ගිහිල්ලා උණ කටුව තියලා බලනවනේ. 104යි කියන්නේ උණ. මේ 104 කියන්නේ මොකද්ද? රත් වෙච්ච අංශකේනේ. ඒ වගේ තමයි මේ 12 කියන්නේ රත් වෙච්ච අංශකේ කියලා ගන්න මේ උදාහරණයක්. ඉතින් ඔන්න 12ට රත් වෙලා තියෙනවා. දැන් අර කජු කියන සද්ද ඇහෙනකොට කීර රත් වුනේ? 12ට. දැන් අර පුංචි කාලේ අම්මා කියනවා අර කජු පූලන් දැක්කහම දැන් කීර රත් වෙලා තියෙන්නේ? 12ට. කජු පූලම දැක්ක, රූපේ දැක්ක නේද? දැන් මොකද කරන්නේ යා? එයාගේ 12 මල්ලේ දා ගන්නවා. හා මෙන්න කජු රූපේ. දැන් මේ 12 පෑගේ 12 කියලා ගහලා තියෙනවා මේකේ 12 මල්ල. කජු රූපේ. මේ මුලින් අපි දැනගන්න ඕන දේක් පස්සේ මේවා නිවැරදි වෙනවා ඈ. කජු රූපේ දා ගන්නවා. දාලා ඔන්න ඉතින් දැන් ටික දවසක් යා ඉන්නවා. ඉන්නකොට ඔන්න කජු පුච්චලා දැන් නේද? කජු අහුලගෙන ඇවිල්ලා අම්මා කජු පුච්චනවා. අම්මේ මොනවද ඒ සුවඳ? හරි සුවඳයි. මොනවද ඒ? අම්ම කියනවා, පුතේ කජු පුච්චනවා. දැන් කීයද රත් වෙන්නේ? 12ට රත් වෙනවා. දැන් සුවඳ දාගත්ත නේද? ඔන්න සුවඳත් මේකේ දාගත්තා. දැන් රූප කීයක් තියෙනවද? රූප රූපේ තියෙනවා අය සුවඳ රූපෙත් තියෙනවා නේද? ඊට පස්සේ ඔන්න දවසක් අම්මා කජු පුච්චනවා. අපිත් ගිහිල්ලා කජු ලෙලිය අරින්ද ගත්තා. හා හා පුතේ අල්ලන්න එපා. ඕ කිරි පසවනවා නේද? ඔන්න දැන් පොට්ටබ්බේ නේද? පොට්ටබ්බෙත් ඔකේ දාගත්තා. අය මොනවාද තියෙන රූප අපිට? රූප රූප, සද්ද රූප, ගන්ධ රූප, පොට්ටබ්බ රූප, රස. ඉතින් අම්මා ඔන්න දැන් කජු කණ්ඩ දෙනවා අපිට නේද? රසට හදලා බදලා පුච්චලා කජු පුච්චලා කණ්ඩ දෙනවා. අම්මේ හරි රසයි ඒවා. මොනවාද ඒවා? පුතේ කජු. ආ කජු රස නේද? කීයද? 12 මල්ලට එකක් රසෙත් දාගත්තා. දැන් ඊළඟට මොනවද වෙන්නේ අය? ඉතින් ආය හිතෙනවා කජු ගැන නේද? කජු කියලා හිතෙනකොට හිතින් කතා කරනවානේ අපි. විතක්ක ਵਿਚාර පහල කරලා තමයි හිතන්නේ. එතකොට කීර රත් වෙන්නේ? 12ට. එතකොට ඔන්න රූප රූපෙත් රැටෙනවා. දැන් මල්ලේ රූප කීයක් තියෙනවද? රූප හයක් තියෙනවා. රූප රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ රූප. දැන් මොකද වෙන්නේ? දැන් අනිත්‍ය ගැන මම කියන්නේ නැහැ. දැන් පටලෙන හින්දා වේදනාවල් එහෙම ගැන කතා කරන්නේ, රූප ගැන විතරයි කතා කරන්නේ. ඊට පස්සේ ඉතින් ඔය මල්ල තියෙනවා. මල්ල තියෙනවා කියන්නේ මතක මල්ල මේක. තියෙන මල්ලක් නෙවෙයි. මතක මල්ලේ 12 කියන සංඥාවට තියෙනවා මොනවාද? රූප රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කිය ධම්ම රූප කියන හයම තියෙනවා. මතක මල්ලේ 12 සංඥාවට. ඉතින් අපි දවසක මොකද කරන්නේ? ඔන්න දැන් මම මෙතන ඉඳන් කජෝ කියලා කිව්වා. කියනකොට මේ පිංගතුන්ට ඔන්න දැන් කණයි සද්දේ ගැටුණා. ඵලයක් හටගත්තා. ඵලය කියන්නේ වේදනාව. ඒ ඵලය අඳුරගත්තා. සංඥාව කීයයි කියලා අඳුරගත්තේ? 12යි කියලා අඳුරගත්තා. අඳුරගත් එකට විතර්ක කරනවා, හොයනවා. ඔయిత කලින් 12 කියනකොට මොකද්ද කිව්වේ කියලා. හොයනකොට මොකද වෙන්නේ? මතක මල්ල තියෙනවා 12 මල්ල ඔක්කොම හැලුවා. මොනවද තියෙන්නේ? රූප රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ රූප. හැබැයි අපේ තණ්හාව අනුව අපිට එක වෙලාවට එකක් තමයි විඳින්න පුළුවන්. ඉතින් එක එක්කෙනාගේ තණ්හා මට්ටමේ හැටියට රූප රූපේ ඉස්මතු වුණා. ඒ නිසා එයාට මොකද්ද වැටහෙන්නේ? ඇහැයි රූපේ කියන දෙක තමයි එයාට ස්මතු. අපේ මේ මහත්යට ඇහැයි රූපේ ස්මතුනා. තව කෙනෙකුට නහයයි ගඳ සුවඳයි, තව කෙනෙකුට දිවයි රසයි, තව කෙනෙකුට කයයි පොට්ටබ්බේ, තව කෙනෙකුට හිතයි ධම්මයි. ඒ ආකාරයට තමයි ආයතන හැදෙන්නේ. දැන් අර බලවත් වෙනවා කියන්නේ තණ්හාව වැඩිකම. ඉතින් අපේ තියෙන රූප තණ්හාව, රූප බලන්න තියෙන ආසාව නිසා තමයි අපිට ඇහැ උපදින්නේ, සද්ධාහන්න තියෙන ආසාව නිසා තමයි කන උපදින්නේ, ගඳ සුවඳ විඳින්න තියෙන ආසාව තමයි නහය උපදින්නේ, රස විඳින්න තියෙන ආසාව නිසා තමයි දිව උපදින්නේ, පොට්ටබ්බෙට තියෙන ආසාව නිසා තමයි කය උපදින්නේ, ධම්ම වලට තියෙන ආසාව නිසා තමයි හිත උපදින්නේ. එහෙනම් ඔන්න බලන්න අර සත්තු හය දෙනා මුතන ඉන්නවා බලවත් එක්කෙනා තමයි අනිත් පස් දෙනත් අදගෙන යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න ඕක දකින්න අසංවරයේ හැටියට. එහෙනම් අපි මේ ඇහෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා, නහයෙන් ගඳ සුවඳ විඳිනවා, දිවෙන් රස විඳිනවා, කයෙන් පහස විඳිනවා, හිතට ධම්ම ඇවිල්ලා දැනගන්නවා කියන තැන මොකද තියෙන්නේ? අසංවරයමයි තියෙන්නේ, අසංවරයමයි. ඉතින් මොකද වෙන්නේ? අපි ප්‍රේමනාප රූපෙට ඇලෙනවා, අප්‍රියමනාප රූපෙට ගැටෙනවා. ඉතින් අපි මුලා වෙලා. අපි දන්නේ ඕක නිදහස් වෙන තැනක් තියෙනවා, ඕකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා, ඔක ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා අපි දන්නේ නැහැ. ඉතින් මේකට කියනවා මොකද්ද? නොදන්නාකම මෝහය කියලා කියනවා. එහෙනම් දැන් අපි මොකද කරන්න ඕනේ? ඔය අසංවරයේ තියෙන තාක්කල් අපිට මේ ජීව සංසාරේ නිදහස් වෙන්න පුළුවන්ද? දැන් නිදහස් වෙන්න බෑ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? සංවරය ඇති කරගන්න ඕනේ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? දන්නාකම ඇති කරගන්න. දැන් අපි වැඩක් කරන්න යනවා. මොකද්ද කරන්නේ? අර සත්තු හය දෙනාම ඒ ලනු හයෙන්ම අරගෙන හය හිටවනවා කණුවක්. එහෙම නැත්නම් අපි ඒකට කියනවා ඉන්න කියලා නේද? ඉන්නක් හිටවනවා, කණුවක් හිටවනවා, උලක් හිටවනවා. හිටවලා මොකද කරන්නේ? ඒ උලේ අර හය දෙනාම ගැට ගහනවා. දැන් කොහෙටද නරිය අදින්නේ? අදින දිහාවකට අදපු දෙන් කණුව වටේ විතරයි යට යන්න පුළුවන්. කිඹුලා අදින දිහාවකට අදපු දෙන් කණුව වටේ විතරයි යන්න පුළුවන්. ඉතින් සත්තු දැන් මේ කණුව වටේ ගිහිල්ලා බැරි තැන මොකද වෙන්නේ? ඕ විඩාවටපත් වෙලා එහෙමම කණුව ළඟ නිදා ගන්නවා. ඉතින් ඒ වගේ දකින්ද කොහොමද මේ ආයතන හයත් අපිට පුළුවන් කණුවක ගැට ගහන්න? මොන කණුවේද ගැට ගහන්නේ? ඕ කායගත සතිය ගැට ගහන්න. මේ ආයතන හය කායගත සතිය කියන කණුවේ ගැට ගන්න. කයානුවගේ සිහිය, කයානුවගේ සිහිය කියනකොට හැමතිස්සෙම මතක තියාගන්න චතුරාර්ය සත්‍ය පිළිබඳ සිහිය. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? හැමතිස්සෙම ඇහැ ගැන, කන ගැන, නහය ගැන, දිව ගැන, කය ගැන, මන ගැන නිරන්තර සිහිය තියාගන්න. උහම රූපයක් පෙවුනට, උහම කයක් කියලා වැටුණාට ඔය තේරෙන්නේ අපේ තණ්හාව තියෙන කොටයි ඇත්ත ඇති හැටියෙන් දකිනකොට ඕක නිරුද්ධ වෙනවා කියන මට්ටම දැනගන්න. අර අපි ඉස්සෙල්ලා කතා කරපු ටික. ඒ කියන්නේ මේ කය කියන එක අපිට හම්බ වෙන්නේ කොහෙන්ද? මේ විඥානය තුළින්. ඒ කියන්නේ මේ පංචපාදනස්තන්ද ක්‍රියාවත් තුළ තමයි රූප හම්බෙන්නේ. රූප කියන්නේ ඇයි ඇහැට පෙනෙන රූපේ, කනයි කනට ඇහෙන ශබ්දේ, නහය නහයට වෙන ගඳ සුවඳයි, දිවයි දිවට ගන්න රසේ, කයයි කයට ගන්න පොට්ටබ්බේ, හිතයි හිතට දෙන ධම. මේ දෙක දෙක එකතු වෙලා තමයි මේ රූප හැදෙන්නේ, සලායතනෙ හැදෙන්නේ. ඉතින් සලායතනෙ කියලා එකට කියන්නේ ආයතන හයක් හින්දා. ආයතන හයම එකට තියෙන්නේ. ඉතින් මේ ආයතන හයේ තමයි බලවත් වෙන්නේ තණ්හාව තියෙනකොට එකක් බලවත් වෙනවා. එහෙනම් හිතන්න මේ ආයතන හයක් තියෙනව නෙවෙයි, නිරන්තරයෙන් විඥාණයෙන් හදලා දෙන දෙයක්. අර මල්ලෙන් හලන ආයතන හය මේ තියෙන්නේ. ඒ හලන ආයතනේ අපේ තියෙන තණ්හාවનો බලවත් වෙන එක තමයි අපිට අර එළියේ තියනා වගේ වැටහෙන්නේ. ඉතින් අර ධර්මදාස සඳහනවාද නැද්ද? ධර්මදාස තන් නැද්ද? ඔව්, ධර්මදාස කියන්නේ අර නිකම්ම නිකං කන්නාඩිය නෙවෙයි. ඒ කියන්නේ දහම් කන්නාඩිය. දාස කියන්නේ කන්නාඩිය. ධර්මදාසත් එක්ක වැඩේ කරගන්න. ඒ කියන්නේ අර නිකං කන්නාඩියෙන් බලනකොට අපිට පේනවා අපි ඉන්නේ එළිය වගේ. ඒ කන්නාඩියෙන් බලන් දෙපා ධර්මදාසකෙන් බලන්න, දහම් කන්නාඩියෙන් බලන්න අපිට තේනවා මෙතන තියෙන ධර්මතාවය. මොකද්ද මේ පංචපාදානස්කන්ධ ක්‍රියාවලියකින රූප හදලා පෙන්වන්නේ? ඒ රූපවල තමයි ඇහැ රූපේ තියෙන්නේ. එහෙනම් මේ විඥානේ මායාවක්, එළිය රූපයක් තියෙනවා, මෙතන ඇහක් තියෙනවා කියලා විඥානේ හදලා දුන්නේ. එහෙනම් මේ සලායතනය කියන්නේ එළිය තියෙන එකක් නෙවෙයි, මේ ඇතුළෙම ඉන්න වැඩක්, ඇතුළෙම තියෙන වැඩක්. මේකේ තණ්හාව බලවත් වෙනකොටයි මේ ආයතනයක් ඉස්මතු වෙන්නේ, ප්‍රබල වෙන්නේ. එහෙනම් එතනින් තමයි අපිට මේ ඇහක් හම්බෙන්නේ. එහෙම නැත්නම් එළිය හැකනාසය දිය ශරීර මනස තියෙනවා තියෙනවත්, රූප ශබ්ද ගන්ධ රස ධම්ම පොට්ටබ්බ කියනවා තියෙනවත් නෙවෙයි, මේ ඇතුළේ වැඩකෝ තියෙන්නේ. විඥාණයෙන් තමයි මේක මෙහෙම පෙන්වන්නේ කියලා අර ධර්ම කණ්ණාඩියෙන් බලන්න. ඉතින් නිකං කණ්ණාඩියෙන් බලනකොටයි එළියක් පේන්නේ, ධර්ම කණ්ණාඩියෙන් බලනකොට ඒක එළිය නෙවෙයි ඇතුළේ තියෙන්නේ කියලා අපිට වැටහි. ඉතින් ඔන්න ඔතනදී අපිට මොකද වෙන්නේ, අර ඇහත් එහෙනම් අනිත්‍යයි, කනත් අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ මේ වයසට යනවා, කෙස් පැහෙනවා, ලොං හැලෙනවා, රැලි වැටෙනවා, දත් හැලෙනවා කියලා ඒක නම් නෙවෙයි ඈ. ඒක මේ වෙනාගමක තියෙන අනිත්‍යක් මන් දන්නේ කොහොමද අපිට ආවේ කියලා. ඒක ආපු හැටි හොයන්න ඕනෙත් නෑ, ඒක අතෑරලා දාන්න. ඒක අනිත්‍ය නෙවෙයි, ඒකට කියන්නේ විපරිණාමය කියලා. විපරිණාමය කියන්නේ වෙනස් වෙන ස්වභාවය, ඈ චේන්ජින් කියන්නේ. ඉතින් මේ වෙනස් වීමක් තමයි තියෙන්නේ. ඉතින් වෙනස් වෙන්න දෙයක් තියෙන්න එපාය. දෙයක් හම්බෙන්නේ නැතුව මොනවා වෙනස් වෙන්නද නේද? මේ මුලාව තුලනේ අපිට දෙයක් හම්බෙලා තියෙන්නේ. ඒකේ අය වෙනස් වෙන්න දෙයක් නැහැ. මේ වෙනස් වීම තියෙන්නේ තියනවා කියලා ගත්තොත් විතරයි. තියනවා කියලා ගත්තේ නැත්නම් වෙනස් වෙන්න දෙයක් නැහැ. ඉතින් එහෙනම් රහතන් වහන්සේට විපරිණාමයක් නැහැ. ඈ රහතන් වහන්සේට විපරිණාම කියන කොටස නැහැ. බුදුරජාණන් වහන්සේටත් නැහැ ඒවා. ඒ තියෙන්නේ මේ තියනවා කියලා ගත්ත ලෝකෙින් අපිට. තියනවා කියලා ගත්තොත් තමයි වෙනස් වෙන්නේ. ගන්න බැරි දෙයක් තියනවා කියලා ගත්තොත් වෙනස් වෙන්නේ නැතුව ඈ නේද? ඉතින් එහෙනම් ඒ පැත්ත දකින්න. එහෙනම් මේ ඇහැ ඒකයි බුදුරජාණන් වහන්සේ ඔය සූත්‍ර දේශනා කරනකොට ඇහැ නිත්‍යද අනිත්‍යද? ඉතින් අපි කියනවා අනිත්‍යයි. අනිත්‍ය නැක දුකද සැපද? දුකයි භාගතන. අනිත්‍ය නම් දුක නැක වෙනස් වෙන ස්වභාවයෙන් නම් පවතින ඒ තන හටගෙන එතන මේ හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා. ඒක මම්මගේ ආත්මගේ ආත්මය කියලා ගන්න බලන්න බෑ භාගතුන් වහන්ස. ඊළඟට අහන කන. ඉතින් මොකටද ඔච්චර જાති අහන්නේ? ආයතන හයම අහනවා නේද? අහලා නිකන් එන්නේ නැහැ. කනට ඇහෙන ශබ්දත් අහනවා, ස්පර්ශයත් අහනවා, විදීමත් අහනවා. මොකද මේ කරන්නේ? මේ ඔක්කොම අපි දකින්න ඕනේ. මේ ඔක්කොම විඥාණයට දෙන්න ඕන. ඔබ මේ අරන් තින තන්නිකර මුලාව බොරුවක් පොරුවක් තුල ඉන්නේ. මේ ටික ඔක්කොම වැරදි. මේ මබ්යන්තර ආයතන තියෙනවත්, බාහිර ආයතන තියෙනවත් නෙවෙයි. මේ විඥානේ මායාවකින් හදලා දෙන දේ කියලා හොඳට හිතලා හිතට විඥානෙට දෙන්න ඕනේ. අද කිව්වට හරියන්නේ නැහැ. දිගට දිගට මෙයාට කියන්න ඕනේ. ඉතින් බලන්නකෝ, මේක කරන්න කලින් ඔන්න මෙහෙම වැඩක් කරන්නකෝ. කවුද මේ? ඔබතුමියගේ මහත්ය මොනවද වැඩියෙන් කණ්ඩාස? මොනවද අස? කියන්න බය නැ මෙතන නෑනේ. බය වෙන්න එපා, කවුරුත් කියන්නේ නැහැ කියන්නේ. හැමදේම උදේ නෝන දැක්කනවද? නෑ වැඩියෙන් මාස මොනවද කියලා මම හිතුවේ. වෙන දේවල් නැද්ද? චොක්ලට්. චොක්ලට් කන්නාද නේ? ඔබතුමිය අද ගෙදර ගිහිල්ලා කියන්න මේ ඔයා දන්නේ නැණි හරි වැඩිනේ මේ චොක්ලට් වල තියනවලු පිළිකාකාරයක මොනවදෝ දෙයක් තියනවලු කියලා කියන්න. කියලා වැඩි කියන්න එපා කියලා නිකන් එන්න. හෙට උදේට කියන්න චොක් මේ පිළිකා හැදිච්චයගෙන් බලපුවහම 60%කටත් වැඩි ඉන්නේ චොක්ලට් කාපවලු කියලා. ඈ අය අනිද්දට කියන්න මේ චොක්ලට් වල තියනවා මෙන්න මෙහෙම මේ මොනව හරි කියන්න හදලා පිළිකා වලට හැදෙන්න දේවල්ම තියෙන බවට පෙන්වන්න. ඈ එහෙම කියලා අය තව කියන්න මේ චොක්ලට් වැඩියෙන් කන ඇට මේ මත්ද්‍රව්‍ය වලට එහෙම එපා වෙනවලු කියලා ඒවත් කියන්න. ඈ උහුමම් මාසයක් විතර කියලා බලන්නකෝ අන්තිම මොකද කරන්නේ. මහත්යට හම්බෙන චොක්ලට් ටිකත් ඔබතුමීට ගෙනත් දෙයි. කන්නේ. ඇයි හේතුව? මේ විඤ්ඤාණයට චුට්ට 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 දුන්නාම එයා එක පාර ගන්නවා. අර ඔබතුමී එක පෝර කෑ ගහලා හා චොක්ලට් කන්න එපා කිව්වට අහන්නේ නෑ යා. ටික 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 කියන්න. නිතර නිතර කියන්න. අන්තිමට එතුමාට කොහෙදින් හරි චොක්ලට් හම්බුනොත් හිමින් සැරේ සාක්කුවේ දාලාගෙන ඔබතුමීටම දෙයි. ඔන්න ඔබතුමන්ට හොඳ වාසියක්. ඉතින් කොහොමද ඒක වෙන්නේ? නිතර නිතර මෙයාට කියන්න මේක කියන්න 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 මොකද එයා පිළිගන්නවා. ඉතින් අපි මේ එකපාරක් කියලා නේ අනේ කිව්වට අහන්නේ නැහැ, මට තේරෙන්නේ නැහැ, ඔය හාමුදුරුවෝ කිව්වට මට එහෙම වැටහෙන්නේ නැහැ කියලා එහෙම අතහැරින්න එපා. මේක හැම තිස්සෙම විඥාණයට දෙන්න. ඒ කියන්නේ අපි කවදාවත් එළිය දිහා බැලුවට අපිට රූප නැහැ කියලා තේරෙන්නේ නැහැ නේද? ඉතින් ඇහැ නැහැ කියලා තේරෙන්නෙත් නැහැ. හැබැයි මෙහෙම කරන්න අපිට ශ්‍රද්ධාව තියෙන්න ඕන. මොකද්ද ශ්‍රද්ධාව කියන්නේ? මාව මේ වෙලාව එහෙම දැනුවත් කරන්න ඔබතුමලා මම කොයි වෙලාවට නවත්තන්න ඕනේ, කොයි වෙලාවටද තේ වෙලාව ඕනේ, තේ බඩගිනි වුණොත් කියන්න. ඈ තා තියෙනවද වෙලාව? දැන් නම් මෙන්න ඔබතුමා මේක තියාගන්න, මට කියන්න කොක තියාගන්න. ඔව්. විනාඩි 15කින්. ඔව්. එහෙනම් මේ ශ්‍රද්ධාවේ තියෙන වටිනාකම තේරුම් ගන්න. මේ ශ්‍රද්ධාවමයි අවශ්‍ය අපිට. වෙන මොකක්වත් නෙමෙයි. මේ ධර්මයේ තේරෙන්නේ නැත්නම් වෙන කාරණයක් මේ ශ්‍රද්ධාව නැතිකමයි තියෙන්නේ. ඉතින් අපි අර ගෝයන් කපන මැෂිමන්ට් කියන්නේ මොකද්ද මේ පැත්තේ? අපේ පැත්තේ නම් කියන්නේ භූතයෝ කියලා. මෙහෙ කියන්නේ මොකද්ද? මෙහෙත් කියනවාද භූතයා කියලා? එහෙනම් හරියට භූතේ ඉන්නවා. ඉතින් දැන් මේ කාට හරි හිතෙනවා පින්වතෙකුට පින්වතියකට හිතෙනවා මමත් ගොවිතැනක් කරන්න ඕනේ කියලා. ඉතින් භූතෙක් ගේනවා ඉස්සරවම. හරියයිද වැඩි? මොකද්ද ඕනි ඉස්සරවම කරන්න? ඔව් ඉස්සරවම බීජ ටිකක් හොයාගෙන වපුරා ගන්න ඕනේ නේද? ඊට පස්සේ නම් ඔන්න හොඳට වැදුනන් පස්සේ භූතයා දාලා කපා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි අපිත් ඇත්තටම මොකද කරන්නේ? පංච උපාදානස්කන්ධයද පටිච්ච සමුප්පාදයේද නේද? තියෙන ලොකුම ධර්මකාරණා තමයි ඉගෙන ගන්න, සාකච්ඡා කරන්න, තර්ක විතර්ක කරන්න ඔක්කොම. හැබැයි මං ඇහුවොත් බුදුරජාණන් වහන්සේගේ ගුණ නමේ මොනවද? බුදුරජාණන් වහන්සේට ගුණ කීයක් තියෙනවද? ඈ ගුණ නමේද? අනන්තයි නේද? අනන්ත ගුණ තියෙනව නේද? අනන්ත ගුණ තියෙනව නේද? ඉතින් අනන්ත ගුණ තියෙන තැනින් කොහොමද නමයක් තෝරගන්නේ? ඔබතුමිට දරුවෝ කීයක් ඉන්නවද? මුල් ඈ කීයක් ඉන්නවද දරුවෝ? ඈ තුනයි. කොයි එක්කෙනාද ගොඩක් හොඳ? කොයි ඉන්න එක්කෙනාද? මෙහෙ ඉන්න එක්කෙනාද? පිට රටේ ඉන්න එක්කෙනාද? කොයි එක්කම වැඩි හොඳ කියන්න බැහැනේ. එතුමියට දරුවෝ 3 දෙනෙක් ඉන්න තැනින් කොයි එක්කෙනාද වැඩියෙන් හොයාගන්න බැහැ. එහෙනම් ಗುಣ අනන්ත ಗುಣ තියෙන තැනින් කොහොමද නමයක් තෝරගන්නේ අපි?
අනන්ත ಗುಣ ටික කැටි කරලා නමයකට අරගන්න
ඒක. එහෙනම් ඉතින් අනන්ත ඕනේ නැහැ. නමයෙන් කැටි කරලා කියන්න පුළුවන් නේ. ඈ? හරි ලේසි වැඩේ නන් නේද? නමය ගණන් ගත්තම අනන්තෙම තේරෙනවා නේද? ඈ? හරිද ඒක? හොඳට හිතන්න බලන්න. අනන්ත කැටි කරනවා කියන්නේ නමයකට තියෙන ඒ නමය ඇතුළත් අනන්ත තියෙනවා නේද? එහෙනම් ඒක වෙන්න බෑ කවදවත් නේ. කියන්න බලන්න බුදුරණාහිසට ගුණ අනන්තයි. හරි පිළිගන්නවා අපි. ඔක්කොම දන්නවා නේද? ඇයි නමයක් කියලා දෙන්නේ අපිට? කොහොමද මේ නමය තෝරගන්නේ? අර එතුමියට 3 දෙනාගෙන් එක්කෙනෙක් හොඳ කෙනා කියා ගන්න බැරි නම් අපි කොහොමද අනන්ත බුදු ගුණ තියෙන තැනින් නමයක් තෝරගන්නේ? හොඳයි මම මෙහෙම අහුවොත් ඔය අනන්ත ගුණ ටික ඉගෙන ගන්න කොච්චර කල් යනවද? හඳ අපි පන් දැමේ භාවනා පන්තිට මේ පිංගුතුන් එන්න පරන් ගන්න කොච්චර කල් වෙනවද දැන්? අවුරුදු 8ක් 10 ඈ එක එක නැකේ කල් දාවේ. ඔබතුමා මුලින්ම මම හිටියනේ 10ක් විතර නෝ මටත් මතක හැටියට. අපේ පුණ්‍යතන ස්වාමීන් වහන්සේ එක්ක නේද මුලින් පටන් ගත්තේ? නමුත් පුණ්‍යතන ස්වාමීන් වහන්සේ නේද මුල්ම වැඩසටහනට ආවේ. ඔව් මට මතකයි. මමත් හරියටම දන්නේ නැහැ. මම හිතන අවුරුද්ද 6ක් විතර ඇති මේක නේද? ඉතින් දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ටික ඔක්කොම ඉගෙන ගන්න කොච්චර කල් යනවද? ඈ? ඔව්. කියන්න පුළුවන්. ගාන හරියටම දන්නවා අපි. කොච්චර යනවද දන්නවද? අසංකේය ගණන් කරන්න බැරි තරම් කල්ප ලක්ෂ 20ක් යනවා. කමති කෙනෙක් වැඩේට බහින්ද අද බුදු ගුණ ටික ඔක්කොම ඉගෙන ගන්න පුළුවන් ඔන්නයේ කාලය ඇතුළත. හැබැයි කවුරු බවටද පත් වෙන්නේ? බුදු කෙනෙක් බවට පත් වෙනවා. කාට බුදු වෙන්න පුළුවන්? මේ අනන්ත බුදු ගුණ ඉගෙන ගන්න තැන අපිට බුදු වෙන්න පුළුවන් අසංකේය කල්ප ලක්ෂ 20ක් යනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් ඔය අනන්ත ගුණ අතරින් නමයක් තෝරලා කියලා දෙනවා. ඕන්න එච්චර ඉගෙන ගන්න යන්න එපා. බුදු වෙන්න ඕන. මම දැන් බුදු වෙලා ඉන්නේ. මම වැඩේ කියලා දෙන්නම්. මෙන්න මේ නමය විතරක් ඉගෙන ගනින්. මේ ටික හොඳට දැනගෙන ජීවිතය තුළ ওই ටික වඩපන්. තමන්ගේ ජීවිතය තුළ ওই ටික හොඳට වඩා ගන්න. එදාට රහතන් වහන්සේ කෙනෙක් කියලා පිරුණම් පාන්න පුළුවන්. මේ නමය විතරයි ඕනේ. කොච්චර කල් යනවද වැඩේට? දවස් 7යි. දක්ෂයෙකුට නම් අදක්ෂයෙකුට නම් අවුරුදු 7යි. ඉතින් මෙන්න මේ ಗುಣ නමය අපි දැනගන්න ඕන. ඉතින් අර භූතයෙක් ගේන්න කලින් මොකද්ද ගේන්න ඕනේ? බීජ ටික තියෙන ශ්‍රද්ධාව කියන්නේ මෙන්න මේකටයි. බුදුරණන්සේ ಗುಣ දැනගන්න ඕන. ඒ ಗುಣ වැඩෙන්න ඕනේ අපි තුල. අපි තුල ඒ ಗುಣ ටික වැඩනොත් ওই ಗುಣ නමය අපි බුදු පැටියෙක් වෙනවා. එහෙම නැත්නම් බුද්ධ පුත්‍රයෙක් වෙනවා, වරස පුත්‍රයෙක් වෙනවා, රහතන් වහන්සේ කෙනෙක් වෙනවා. අපි එතනම පිරුණම් පානවා. ඉතින් 9 ඉගෙන ගන්න තියෙන අනන්තයක් කියලා හිතන්නවත් ඕනේ නැහැ. ඔය 9 ඉගෙන ගත්තා නම් හොඳටම ඇති. ඉතින් ඔය 9 තියෙන්නේ තන්නේ ක්‍රම මේ නිවන අවබෝධ කරන හැටි. ඔක්කොම తీරු අඩු වැඩිය. අය කිසිම දෙයක් නැහැ. ඔබතුමාට අය කඩේ යන්න, කොළඹ යන්න, බඩු ගේන්න එමුකුත් ඕනේ නැහැ. ඔය ගුණ 9 හොඳට දැනගෙන ගහක් ඇටට යන්න ඒ ගහට ඒ වාසනීය මෙඳගෙන රහත් වෙන්න පුළුවන්. අය කිසි අඩුපාඩුවක් නැහැ. මොකද ඒ ගුණ 9 හදලා තියෙන රහත් වෙන්න අවශ්‍යතාවය. ඉතින් ওই 9 අපි හොඳට දැනගන්න ඕන. ඕකට අපි කියනවා ශ්‍රද්ධාව කියලා. ඉතින් ඔය ශ්‍රද්ධාව තමයි අපේ ජීවිතය තුළ වැඩෙන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ වියටයක් පැල කරනවා කියලා. පැල වෙන්නේ මොකද්ද? ගොයන් ගහ නේද? කොහෙන්ද පැල වෙන්නේ? අර වියටෙන්. ඒ වියටෙම නියක නේද? ඒ වියටෙම තමයි පැල වෙන්නේ. ඒ වියටෙමයි බණ්ඩි වෙන්නේ. ඒ වියටෙමයි කරල් හැදෙන්නේ. ඒ වියටෙමයි කරල් පැහෙන්නේ. ඒ වියටෙමයි කපා ගන්නෙත්. හස්සන්න ගන්න. එහෙනම් මේ ශ්‍රද්ධාවමයි දිගින් දිගටම තියෙන්න ඕනේ. කවද වෙනකන්ද? රහතන් වහන්සේ කෙනෙක් වෙන දවස වෙනකන් තියෙන්න ඕනේ. හැබැයි එදායින් පස්සේ නම් ඇති වැඩක්ම නැහැ මේ ශ්‍රද්ධාවෙන්. ඇයි? එයාට කියනවා නමක්ම අසද්දයන් කියලාත් නේද? රහතන් වහන්සේට ශ්‍රද්ධාව වැඩක් නැහැ. මොකද හේතුව වඩන්න දෙයක් නැහැ. ඔක්කොම බුදු ගාන ගුණ 9න් වැඩලා ඉවරයි. එයා රහතන් වහන්සේ කෙනෙක්. එහෙනම් මේ රහත් වෙනවා කියන්නේ මේ ගුණ 9 සම්පූර්ණ වැඩෙන දවසට. මොකද්ද මේ ಗುಣ වඩනවා කියන්නේ? ඔව් බුදුරණන්සේ අරහන් කියන්නේ මොකද කියලා දැනගන්න. ඔව් මෙනෙහි කරනවා කියන්නේ මෙහෙමයි. හිතේ දාගන්න. එතුමා පාලින්නේ කිය මෙනෙහි කරනවා කියන්නේ. ඉතින් අපි ඔක මෙනෙහි කරනවා කියලා ඉඳලා හිතේ දාගන්න බුදුරණන්සේ අරහන්. රාග දේශ මොහ නැති කරේනම් මමත් මොකද කරන්න ඕනේ? නිකන් ඉඳලා බෑ. බුදුරණන්සේ නම් අරහන්. ඉතින් මං ඕනාසත් පුරුෂයෙක් කියලා හිටකම නැහැ. එහෙම හරියද? එහෙම හරියන්නේ නැහැ. බුදුරණන්සේ කල්යාණ මිත්‍රෙක් වෙන්න නම් මටත් ඒ කල්යාණ මිත්‍රයයි කල්යාණ ස්වභාවේ කල්යාණ මිත්‍රතෝ හෝති කල්යාණ සහයෝ කල්යාණ සම්පවංකෝ. ඒ කල්යාණ ස්වභාව අපේ ජීවිතේට හවුල් වෙන්න ජීවිතය තුළ වැඩෙන්න ඕනේ. කල්යාණ අපි තුළ වැඩෙන්න ඕනේ ගති ටික. එහෙනම් මම ලෝභය නැති කරන්න වැඩ කරන්න ඕනේ, දේශය නැති කරන්න වැඩ කරන්න ඕනේ, මෝහය නැති කරන්න වැඩ කරන්න ඕනේ. බුදුරණන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මමත් ඒක අවබෝධ කරන්න. බුදුරණන්සේ චතුරාර්ය සත්‍යට අනුව ජීවිතේ පැවැත්වේ නම් මමත් චතුරාර්ය සත්‍යට අනුව ජීවිතේ පවත්වන්න ඕනේ. ඉතින් ඒ ආකාරයකට ගුණ ටික තමයි අපි තුළ වැඩෙන්නේ. ඉතින් ඒ කියන්නේ ශ්‍රද්ධාවයි වැඩෙන්නේ. ඉතින් ඕක තව ආකාරයකට කියන්නම් මං. ඔය ශ්‍රද්ධාව වැඩෙන හැටි. බුදුරණන්සේ දේශනා කරනවා කොහොමද මේ ශාසනයට එන්නේ කියලා. දැන් මේ පින්වතුන් හරිය ආසයි නේද මේ ශාසනයට එන්න? කවුද අකමැති? අනේ හාමුදුරනේ දැම්ම නම් බෑ. තව ටිකක් මුණුපුරා ලොකු වෙනකන් එන්න ඕනේ නේද? හරිද? දැන් පුළුවන්ද? කැමතිද? දැන් මං කිව්වත් අද හවස අපි යනවා අපෝ කාට ගස නිවන් යන්න කැමති කට්ටිය එන්න කියලා. කී දෙනෙක් විතරයිද? ඔව් පෛත්‍ර මහත්ය නම් එයි නේද? එයා කලින් නම් මෙහෙ ගිහිල්ලා ඉන්නේ. සනිත් අය නම් කවුරුවත් එන්නේ නැහැ. අපේ මහත්යක් කියයි බලමු ලබන මාසෙ 30ට නිවාඩුවක් තිබුණොත් කියලා නේද? මොකද අපි මේ කවුරුත් දැඟලුවත් අපි නිවනට එච්චර කැමති නැහැ. බයයි මේකට නේද? අපේ ගෙදර නිවන් සැප අපිට එහෙම කවුරු හරි කිව්වොත් එහෙම අනේ ඔබතුමිට නිවන් සැපම ලැබේවා කියලා කිව්වොත් එහෙම මොකද කරන්නේ? බැන බැන යනවා නේද? එහෙම බෑ අපි. අපි මොකද කරන්න ඕනේ? මේ නිවන කැමති වෙන්න ඕන. මේ නිවන කැමති වෙන්න ඕන. මේ නිවන කැමති වෙලා අපි මොකද කරන්නේ? ඔව් මේ නිවන් මාර්ගයට අවතීර්ණ වෙන්න ඕන. මේ නිවන් මාර්ගයට ඇතුල් වෙන්න. මට කවුරු හරි කියන්න මේ නිවන් මාර්ගයට ඇතුල් වෙන්න මොනවද තියෙන අවම සුදුසුකම්? ඔව් තෙරුවන් සරණ යන්න ඕන. තව ඔව් දැන් සාමාන්‍යයෙන් අපි ගම්මුකෝ මොනවා හරි ආයතනයකට ඇතුල් කරගන්න අවම සුදුසුකමක් තියෙන්න ඕනේ නේද? ඔබතුමාගේ ආයතනයකට ඇතුල් කරන්න මොනවා සාමාන්‍ය පෙළ සමත් වෙන්න ඕනේ නේද? ඒ වගේම යාට පුළුවන්කම තියෙන්න ඕනේ උසස් පෙළ විශේෂ නිර්දේශ හදාරන්න නේද? අපි හැම හිතමුකෝ. අන්න ඒ වගේ වැඩක්. ඒ කියන්නේ මෙයාට අපේ මහත්ය කිව්වාගේ තිසරණේ තියෙන්න ඕන. බුදුරණන්සේ ගුණ දැනගෙන, ධර්මයේ ගුණ දැනගෙන, සංඝයේ ගුණ දැනගෙන ඉන්න ඕන. ඒ ටික දැනගෙන අපි තව වැඩක් කරන්න ඕනේ. මොකද්ද? ඔව් නෑ. මේ ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම පහක් කියවට කලබල වෙන්න එපෙකයි වඩන්න තියෙන්නේ. එක වඩනකොට තමයි පහම වැඩෙන්නේ. මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න ඕන. ඒ දෙකම අවශ්‍යයි. බුදුරණන්සේ ගුණ දැනගන්න ඕන. ඉන්ද්‍රිය ධර්ම ඒකට බුදුරණන්සේ දේශනා කරනවා මෙහෙම. සද්දා මාත්‍රයක් තියෙන්න ඕන. මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න ඕන. අන්න එයාට කියනවා නමක් අපි මොකද්ද? සද්ධානුසාරි කියලා. හොඳ මතක තියාගන්න නම. එයාට කියනවා සද්ධානුසාරි. එයා තමයි අපේ ශාසනයේ ආරම්භක සමාජිකයා. ඉන් මෙහා ශාසනයට අයිති නැහැ. ඉන් මෙහා කට්ටිය වැටෙන්නේ අශෘතවත් පුතඥයෝ හැටියට. එහෙනම් ශෘතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න නම් බුදුරණන්සේගේ ගුණ දැනගන්න ඕන අය ඉන්ද්‍රිය ධර්ම ටික වැඩෙන්න ඕන. ඉන්ද්‍රිය ධර්ම වඩනවා කියන්නේ හරේ ලේසි. ඒක ලොකු අමාරු වැඩක් නෙවෙයි. හරේ ලේසි. ඈ මොකද්ද කරන්න ඕනේ? ඇහෙන් රූපයක් දකිනකොට ශ්‍රද්ධා ඉන්ද්‍රිය, කියන්නේ ඇහෙන ඉන්ද්‍රිය වෙලා තියෙන්නේ. ඇහෙන් රූපය දලා නාගහක් තියෙනවා කියලා අපි දැනගන්නවා නේද? ඉතින් දැනගත්ත තැන මොකද්ද අධිපති උනේ? ඇහැයි. ඇහැ අධිපති වෙලා තමයි රූපය දැක්කේ නේද? එහෙනම් දැන් අපි ඇහැයි අධිපති වෙලා තියෙන ඉන්ද්‍රිය වෙලා තියෙන්නේ ඇහැ. ඒක නෙවෙයි දැන් අපි කරන්නේ. මොකද ඇහැට අධිපති වෙන්න දෙන්නේ නැතුව කවුද අධිපති කරන්නේ? ශ්‍රද්ධාව අධිපති කරනවා. කොහොමද? උහුම ඇහැට රූපයක් පෙන්නලා නාගහක් තියෙනවා කියලා මං දැනගත්තට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඇහත් අනිත්‍යයි ඇහැට පෙනෙන රූපෙත් අනිත්‍යයි. එහෙනම් එතන එහෙම නාගහක්වත් මෙතන ඇහැක්වත් නැහැ. මේ නිරන්තර නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයක් එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියක් තියෙන්නේ කියලා අර ශ්‍රද්ධාව අධිපති කරලා බලන්න ඕනේ. ඉතින් ටිකක් කල් එහෙම බලබල ඉන්නකොට මොකද වෙන්නේ? ඔව් ටිකක් කල් යනකොට හිතෙනවා යාට බුදුරජාණන් වහන්සේ දේශනා කරත් නැතත් එහෙම නාගහක් එතනවත් මෙහෙම හැක් මෙතනවත් නැහැ. මේ ඇත්තටම ඇතුලේ වැඩක් තමයි තියෙන්නේ කියලා වෙනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? අර ශ්‍රද්ධාව බලයක් වෙලා. ඉතින් ඕකත් තව ටිකක් කල් බල බල ඉන්නකොට එහෙම බලන්න දෙයක් නැහැ. නාගහ දකින්නකොට තියා දන්නවා ඔහොම එළියේ නාගස් පෙවුනට මෙහෙත් තියෙනවත් එහෙම නාගස් තියෙනවත් නෙවෙයි. මේ තියෙන්නේ නාම රූපින් යන ක්‍රියාකාරීත්වයක් විතරයි ඇතුලේ වැඩක් තියෙන්නේ කියලා අවබෝධ වෙනවා. හරියට මේ වගේ. දැන් මේ මෑණියෝ කොහින්දන් දෙන්නේ මෙහෙට? වැඩසටහනට ආවේ කොහින්දන්ද ගෙදර? එතන. ඈ? ගාක් ළඟ නේද? මොකෙන්ද ආවේ? ඉතින් මේ මෑණියෝ ඔන්න පයින් එන්නත් බෑ කියලා බයිසිකලයක් පාවගෙන එනවා. පුස් බයිසිකලයක්. පාවගෙන එනවා. ඉතින් මේ කන්ද පාවගෙන ඉතින් එනවා පන්සලට. ඇවිල්ලා ඉතින් රයි මහත්තයාගේ බණ අහලා ඉතින් යනවා නේද? ටික කල් යනකොට මොකද වෙන්නේ? ධර්මය අවබෝධ වෙනවා නේද? දැන් මෑණිය ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් බයිසිකල් පදින්නත් බෑ. මට දැන් ධර්මයක් තේරෙනවා. මෑණිය මොකද කරන්නේ? මොටර් ස්කූටරයක් ගන්නවා නේද? පොඩි උන් හැමෝම පදින ස්කූටර් මෑණියත් පුළුවන් නේ. ලස්සන ස්කූටරයක් ගන්නවා. අරගෙන ස්කූටරෙන් තමයි එන්නේ. ඇවිල්ලා දැන් මෙතෙන්ද මෙන්න පුළුවන් නේද? ඇවිල්ලා නවත්තලා ඇතුළට එනවා. දැන් අර මහන්සිල පා ගන්න දෙයක් තියනවද? නෑ. නංගා ස්ටාර්ට් කරා කරකවනකොට මෙතෙන්ද ආවා නේද? ඉතින් මෑණිය ඇවිල්ලා අපේ රවි මහත්තයාගෙන් ධර්මය අහලා එන දැන් මෑණියට තවත් හොඳට අවබෝධ වෙනවා. ඊට පස්සේ ඉතින් තවත් ටිකක් කල් ඔහම එනකොට මොකද වෙන්නේ? ඔන්න දවසක රහත් වෙනවා මෑණියෝ. රහත් වෙනවා. දැන් මොකද කරන්නේ? හිතෙනකොට ගෙදර යනවා. හිතෙනකොට මෙතෙන්. දැන් බයිසිකල් දෙකම වැඩක් තියනවද? දෙකෙන් වැඩ. ඔන්න ඔය වගේ තනක් දකින්න මේ ඉන්ද්‍රිය ධර්මයි බල ධර්මයි. ඒ කියන්නේ අර ඉස්සල්ලාම අපි පේන්නේ අපිට එහෙම. නමුත් අර බයිසිකලේ කන්දේ පෝගගෙන යනව අමාරුවෙන් න්යාවේ නේ දාඩිය දාගෙන නේද? ඒ වගේ දකින්ද අපිට රූප පේනකොට, ශබ්ද ඇහෙනකොට, ගඳ සුවඳ දැනෙනකොට අපිට එහෙම පේන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාවෙන් බුදුරණන්සේ අරහන් සම්මා සම්බුද්දයි විජ්ජාචන සම ගුණ ටික වැටහෙනකොට කරන්න ඕනේ මොකද්ද කියලා තේරෙයි. දැන්ට තේරෙන්නේ නැත්නම් කාට හරි ගුණ නොදන්නකම. ගුණ ටික දැනගන්න කරන්න ඕන වැඩේ තේරෙයි. එතකොට මොකද්ද කරන්නේ? බුදුරණන්සේ කෙරේ ශ්‍රද්ධාවෙන් බලන්ඩ එහෙනම් එතන එහෙම ගහක් තියෙනවත්, මෙතන හැක් තියෙනවත් නෙවෙයි. මේ තියෙන්නේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියක්. ඇතුළෙම වැඩක් තියෙන. එහෙනම් මේක අනිත්‍යයි. අනිත්‍ය නිසා දුකයි. එහෙනම් ওই දුක හටගත්තෙ මගේ තණ්හාව තිබිච්ච නිසා. ඇත්ත ඇති හැටින් දකින්නකොට ඔක නැති වෙනවා. නැති වෙන සම්මා දිට්ඨිය තුල කියලා ඔන්න අපිට වැටහෙනවා. ඉතින් අර බයිසිකල් ගමන වගේ නේද? ඉතින් ටිකක් කල් යනකොට මොකද කරේ මෙතුමිය? මේක නම් මට පාගන්න බෑ. කොන්දේ අමාරුත් තියෙනවා. හරි අමාරුයි. කරදරයි කියලා එතුමිය මොකද කරේ? මෝටරයක් අයි කරගත්තා. බලයක් අයි කරගත්තා බයිසිකලෙට නේද? දැන් ඒක මෝටර් සයිකලයක් වුණා. ඒ වගේ තමයි අපි මේ ශ්‍රද්ධාවට දැන් බලයක් එනවා. මොකක්ද එන බලේ? දැන් එහෙම බලෙන් බලබල ඉන්න ඕනේ. දැන් අපි දන්නවා කොහොම එකක් ලැබුණාට බුදුරණන්සේ දේශනා කරත් නැතත් ඔතන තියෙන්නේ මෙහෙම දෙයක් කියලා අපිට දැන් ලේසි අපේ අවබෝධයක් වෙලා ඒක. ඉතින් ලේසි තැනක ඉන්නේ අපි දැන් අපේම අවබෝධයක්. ඉතින් එතකොට අපි මොනවා හරි සද්දයක් ඇහෙනකොට හිතනවා ඔය තියෙන්නේ නාම රූපින් යන ක්‍රියාකහි. ආය අමුතෙන් හිතන්න දැන් ඉබේ හිතට එනවා. ඉතින් ඔය ටිකක් කාලයක් කර කර ඉන්නකොට මේ මෑණියන්ට මොකදුනේ? මොකදුනේ? අරයි මහත්තයා දේශනා කරපු ධර්මය හොඳටම තේරලා රහත් වුණා. ඊට පස්සේ මොකද මේ බයිසිකල් දෙකම වැඩන්නේ නෑ දැන් උඩින් යන්න පුළුවන් උඩින් යන්න පුළුවන් අය බයිසිකල් ඕනේ නෑ එයාගේම අවබෝධයක් ඒක අය බලන්න දෙයක් නෑ දකින්නකොට වැටෙන්නේ එහෙමයි අන්න ඒ වගේ තමයි මේ තුන් තැන තියෙන ඉස්ලාම ඉන්ද්‍රියක් කරගන්න ඕන ඊළඟට බලයක් කරගන්න ඕන ඊට පස්සේ අපි රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා ඉතින් ඔච්චරයි කරන්න තියෙන්නේ ඕකයි ධර්මාර්ගය කියන්නේ ඒකට අපි කියනවා සද්ධානුසාරිය කෙනා කියලා ඉතින් ඒ සද්ධානුසාරිය කෙනා ඊළඟට ධම්මානුසාරිය වෙනවා තව ටිකක් කල් යනකොට එයා මැරෙන්නේ නැහැ මොනම හේතුවකටවත් කොහොමද සෝතාපන්න නොවි බුදුරණන්සේ පැහැදිලි නිර්දේශයක් තියෙනවා ලෝක විනාශයක් වෙන්න තිබුණත් ඒක කල් යනවා මිසක් ලෝක විනාශ වෙන්නේ නැහැ යා නොමරේ කියන්නේ එච්චරකට පැහැදිලි නිර්දේශයක් දෙනවා සද්ධානුසාරිය කෙනා ධම්මානුසාරිය වෙනවා ධම්මානුසාරිය කෙනා සෝතාපන්න වෙනා ලේසි නේද ලොකු අමාරුවක් නෑ එහෙම නැහැ ඉතින් අපි දැන් අපේ මහත්තයා අපිට දන්නනවා තේ විවේකයේ කියලා ඉතින් මේ පිංගතුන් තේ පැන් සංග්‍රහයක් මම හිතන ලෑස්ති කරලා ඇති ඉතින් ඔබ භුක්ති විඳලා අය කීයට දෙන්නේ එකමාරට 11 දැන් 10 අමාර 11ට 11 ඉඳන් අපි අය කොච්චර වෙලා කතා කරනවද ඈ එකම ආහද කමක් නෑ ප්‍රශ්නයක් නෑ හදානේ හරි අපි අරගෙන ඉවරයි හරි දාන ගැන කලබල වෙන්න එපා. දානේ අරන් ආවේ. එහෙනම් ගිහිල්ලා තේ වළඳලා එන්න ගිලම්පස් වළඳලා එන්න. ඈ යන්න.